වහන්සේ සර්වත්තා ඥානයටපත් වෙනකොට ඇති කරගත්ත ඥාන 77ක් තියෙනවා. ඒකට කියනවා තෙසත්තය ඥානය කියලා. ඒ ඥානයන් පිළිබඳ පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ තවත් එක් ඥානයක් ගැන ශ්‍රවණය කරන්න දැනගන්න. ඒ තෙසත්තය ඥානයන් අතරින් 15 වෙනි ඥානය වූ වත්තුනානත් ඥානය ගැනයි අද අපිට දැනගන්න තියෙන්නේ. පිමුතුනි, වස්තු නානත් ඥානය දැනගන්නට කලින් අපි පොඩි කාරණාවක් දැනගන්නට ඕනේ. පිමුතුනි, මේ තෙසත්තය ඥානය, මේ ඥාන 73ම අවබෝධ කරගත්ත නිසා, පිරුණු නිසා බුදුරජාණන් වහන්සේ සර්වත්තතා ඥානය ලබා ගත්තා, සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ සම්මා සම්බුද්ධත්වය කියන ධර්මතාවයේ සම්පූර්ණුනේ මේ ඥාන 77 තුලින්. එතකොට එයින් ඥාන 6ක් ශ්‍රාවක අසාධාරණයි, එකෙන ශ්‍රාවකයන්ට අයිති නැහැ, බුදුරජාණන් වහන්සේටම පමණක් සාධාරණයි. ඉතුරු ඥාන 67 ශ්‍රාවක සාධාරණයි, ශ්‍රාවකයන්ට අයිති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ ඥාන ටික තියෙන්නේ, මෙහෙම ඥානයක් තියෙනවා කියලා දැනගන්නම විතරක් නෙමෙයි, මේ ඥාන 67 පිරුණහමයි, මේ ඥාන 67 ඇති කරගත්තහමයි ශ්‍රාවකයෙක් අරිහත්ත්වයටපත් වෙන්නේ. එහෙනම් අරිහත්ත්වයටපත් වීම නැත්තම් සියලු සසර දුක්ගෙන නිවන්නට නම් මේ ඥාන අපි තුල ඇති වෙන්නට ඕනේ. එතකොට ඒ ඥාන අපි තුල ඇති කරගන්න නම් ඒ ඥානය ගැන අපි දැනගන්න ඕනේ. මොන වගේ ඥානයක් නුවණක් ඇති කරගත්තහමද අපිට ඒ ධර්මයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ කියලා. විශේෂයෙන් අද දවසේදී අපි කියමු වත්තු නානත් ඥානය. එතකොට මේ වස්තු කියන්නේ මොකද්ද? ඒ වස්තුන්ගේ නානත්වය මොකද්ද? ඒ ආරම්භය අපි නුවණ ඇති කරගන්නේ කොහොමද කියලා දැනගෙන ඒ නුවණ අපි තුල ඇති වුණොත්, ඇති කරගත්තොත් තමයි ඒ වස්තුන් කෙරෙහි තියෙන ක්ලේශයන්ගෙන් ආශ්‍රවයන්ගෙන් අපේ හිත මුදාගෙන නිවන් දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ තෙසත්තය ඥානවලදී බුදුරජාණන් වහන්සේගේ නුවණක්ම අපි සජ්ජායනා කරමින් අසමින් යනවා නෙමෙයි, බුදුරජාණන් වහන්සේ ළඟද තියෙන ශ්‍රාවකයන්ටද සාධාරණ වූ ඒ නුවණවල ලක්ෂණ ටික, ගති ටික හොඳට බලලා අවබෝධ කරලා, එහෙනම් ඒ නුවණ අපි තුලත් මෙන්න මෙහෙම ඇති කරගන්න ඕනේ කියන කාරණාව දැනගෙන ඒ නුවණ මෙන්න මේ ධර්මයේ පෙන්වන නුවණ ගැන ලක්ෂණ, ඒ නුවණ ගැන පෙන්වන ලක්ෂණ වලට අනුව ඒ නුවණ ඇති කරගෙනයි සසරෙන් මිදෙන්න වෙන්නේ කියන නුවණ ඇති කරගන්න ඕනේ. එහෙනම් දැන් අද දවසේදී මේ පින්වුතුන් මේ ධර්මය ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන තෙසත්තය ඥානයෙන් වත්තුනානත් නුවණ දැනගන්නවාම කියන තැනකින් විතරක් නෙමෙයි, ඒ බුදුරජාණන් වහන්සේ ළඟද තියෙන ශ්‍රාවකයෙක්ද ඇති කරගෙන සසරින් මිදෙන්න ඕනේ නුවණක් ගැනයි. අද ඒ වස්තු මොනවද, ඒ නානත්වය මොකද්ද, ඒ ගැන ඇති කරගන්න නුවණ මොකද්ද, කොහොම නුවණක් ඇති කරගත්තොත්ද මිදෙන්නේ කියන කාරණාව අපි තේරුම් කරගන්න ඕනේ. තේරුම් කරගත්තාම ඕගොල්ලෝ භාවනා කරනවා කියලා කියන්නේ මේ ඥානය නිසාම ඕගොල්ලන්ට නිවන් මඟ පාදින්නට ඕනේ. ඒ කියන්නේ වස්තුන් මෙන්න මේ විදිහට සම්වර්ෂණය කළා, ඒ වස්තුන් මෙන්න මේ වස්තුන් ආරම්භය මෙන්න මේ විදිහ නුවණක් ඇති කරගෙන එහෙනම් අපි මිදෙන්නට ඕනේ, මේ නුවණ ඇති කරගන්නට අපි බලන්නට ඕනේ කියන අදහස් ඇති කරගන්නට ඕනේ. ඒබඳු අදහස් ඇති කරගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්න. එතකොට ආධ්‍යාත්මික ධර්මයන් වවත්තාන කියලා කියන්නේ මේ තීරණය කරනවා, හිතනවා, විනිශ්චය කරනවා, නිශ්චය කරනවා, හොඳට තීරණය කරනවා ආධ්‍යාත්මික ධර්මයන් මොනවද? ආධ්‍යාත්මික ධර්මයන් වවස්ථානය කරන එකට කියන වත්තුනානත්තේ පඤ්ඤා කියලා. මොනවද වවස්ථානය කරන්නේ? මොනවද නිශ්චය කරන්නේ? චක්කුම් අජ්ජත්තං වවත්තේති. එහේ ආධ්‍යාත්මික ධර්මයක් මේ තුලින් හොඳ ක්ලේශයක් දුරු වෙනවා පින්වතුනි. හොඳට සිහි කරගත්තොත් අපිට මේ ආධ්‍යාත්මික වස්තු ටික ගැන නුවණ ඇති කරගත්තොත් ඒ නුවණ ප්‍රමාණවත් අනාගාමී ඵලයටපත් වෙන්නේ. ඒ ධර්ම වටිනා ධමයක් මේ තුල තියෙනවා. මේ නුවණ ඇති කරගත්තොත් ඒ ධර්ම වටිනා ධර්මතාවයක් එදේ. එතකොට අපි හොඳට තීරණය කරන්න ඕනේ, අපිට නුවණ එන්න ඕනේ ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක්, තමා තුල තියෙන ධර්මයක් කියලා. මම මේවා විස්තර කරලා දෙන්නම්, හොඳට මතක තියාගන්නට ඕනේ. ඊට පස්සේ කන කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා වවස්ථාපනය කරන්නට, විනිශ්චය කරගන්නට ඕනේ. එතකොට නාසය කියන එක ආධ්‍යාත්මික ධර්මයක්. දිව ආධ්‍යාත්මික ධර්මයක්. කය ආධ්‍යාත්මික ධර්මයක්. මනස ආධ්‍යාත්මික ධර්මයක්. ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ධර්මතා හය ආධ්‍යාත්මික තමා තුල වූ ධර්ම හැටියට එයා විනිශ්චය කරන්න ඕනේ. විශේෂයෙන් හොඳට මතක තියාගන්න වස්තු නානත්ත්‍ය කියන වස්තු කියලා කියන්නේ සිතට විඥාණයට පිහිටා හිටින්ට උපකාර වෙන අර්ථයෙන් වස්තුවන අර්ථයෙන් වස්තුයි කියලා කියනවා. ඇහැ චක්කු විඥාණයට ආධාරකර්තෙන් පිහිටා සිටන අර්ථයෙන් වස්තු. කන සෝත විඥාණයට ආධාරකර්තෙන් පිහිටා හිටන අර්ථයෙන් වස්තු. නාසය ගහන විඥාණයට ආධාරකර්තෙන් පිහිටා සිටන උපකාරකර්තෙන් වස්තු. ඒ වගේම දිව වස්තු කරගෙන ජීවහ විඥාණය උපදින්නේ. කය වස්තු කරගෙනයි කාය විඥානය උපදින්නේ. එතකොට මන වස්තු කරගෙනයි මනෝ විඥානය උපදින්නේ. ඒ නිසා පිහිටන අර්ථයෙන් පිහිටා සිටන අර්ථයෙන් වස්තු හැටියට දකින්නට ඕනේ. එතකොට ඒ වස්තු හයට කියනවා ආධ්‍යාත්මික වස්තු. ඊට පස්සේ කතං චක්කුම් වවත්තේති, කතං සෝතං වවත්තේති, කතං ගහනං වවත්තේති. ඇහැ කොහොමද පිරිසිඳ දකින්නේ? ඇහැ කොහොමද නුවණින් මෙනෙහි කරන්නේ කියනවා. ඇහැ කියන එක අවිද්‍යාව සම්භූතං. ඇහැ කියන එක අවිද්‍යාවෙන් හටගත් එකක්. ඇහැ තණ්හාවෙන් හටගත් එකක්. ඇහැ කර්මයෙන් හටගත් එකක්. ඇහැ ආහාරයෙන් හටගත් එකක්. ඇහැ චතුන්නා මහ භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුන් නිසා හටගත්තු උපාදාය රූපයක් කියලා ඇහැ ගැන නුවණ වෙන්නට ඕනේ. ඇහැ අනිත්‍ය දෙයක්, ඇහැ දුක් දෙයක්, ඇහැ අනාත්ම දෙයක්, ඇහැ අස්ථීර දෙයක්, ඇහැ අසාස්වත දෙයක්, ඇහැ අද්දුව දෙයක් මේ හැටියට දකින්නට ඕනේ. මෙන්න මේ විදිහට තීරණය කරන්නට ඕනේ. ඒ විදිහටම කනත් නාසයත් දිවත් ශරීරයත් මනසත් ඔය කියන ක්‍රමයටම අවිද්‍යාවෙන් හටගත්ත, තණ්හාවෙන් හටගත්ත, කර්මයෙන් හටගත්ත, ආහාරයෙන් හටගත්ත කියලා තීරණය කරන්න ඕනේ. මම ආයතන හයෙම විස්තර කරන්නේ, බොහොම වටිනා කරුණු ටිකක් මේ පින්වතුන්ට විස්තර කරලා දෙන්න ඕනේ නිසා එක ආයතනයකින් අපි කියමු. ඇහැ පිරිසිඳ දකින්නේ, ඇහැ අපි තීරණය කරන්නේ, ඇහැ ගැන නුවණ ඇති කරගන්නේ කොහොමද කියන එක මම මතක් කරන්නම්. ඊට පස්සේ ඒ ක්‍රමයමයි, ඒ අනුවමයි අනිත් කන දිව නාසය ශරීරය කියන ටික තේරුම් කරගන්න ඕනේ. ඇහැ අවිද්‍යා සම්භූතං. ඒ කියේ මොකද්ද? ඇහැ කියන එක අවිද්‍යාවෙන් හටගන්න එකක් කියනවා. අවිද්‍යාව කියේ මොකද්ද? ඇහැ කියන එක නොදන්න කම, ඇහැ කියන එක නොදකින කමම ඇහැ ඇතිවෙන්න හේතුවක්. අපිට හිතේ ඇයි අපි ඇහැ දන්නේ නැද්ද කියලා, ඇහැ දකින්නේ නැද්ද කියලා. ඇත්තටම ඇහැ දැනගත්තොත්, ඇහැ දැක්කොත් සාමාන්‍ය ලෝකයා අපි මෙච්චර කල් ජීවත් වෙච්ච ඇහෙන් අපි මිදෙනවා. අපි ඇත්තටම බුදුහාමුදුරුව පෙන්වලා තියෙන දහම දකින්න පුළුවන් අපිට ඇහැ කියන එක මොකද්ද කියලා බලන්න ගියොත්. එතකොට ඇහැ අවිද්‍යාවෙන් හටගත් එකක් කියලා කියන්නේ ඇහැ පිරිසිඳ නොදකින ඇහැ කියන ධර්මතාවේ නොදන්නකමම ඇහැ ඇති වෙන්න හේතුව. ඇහැ ගැන කම්ම සම්භූතං කියලා කියන්නේ කම්ම කියලා කියන්නේ නිමිති. ඇහැ ගැන නිමිති තියෙන එකම ඇහැ ගැන සතහන් තියෙන එකම ඇහැ ගැන හිතන්න පුළුවන්කම ඇහැ ගැන හිතන කරන ධර්මතා යොදන්න පුළුවන්කමම ඇහැ ඇති වෙන්න හේතුව. ඇහැ කෙරෙහි තණ්හාව ඇතිවීමම ඇහැ ඇති වෙන්න හේතුව. කනබුන ආහාරද ඇහැ ඇති වෙන්න හේතුව. එතකොට මේ අවිද්‍යාව ඇතිතා, කර්මය ඇතිතා, තණ්හාව ඇතිතා, ආහාරය ඇතිතා පින්වතුනි ඇහැ කියන එක හැදෙනවා. කන කියන එක හැදෙනවා. දිව, නාසය, ශරීරය, මනස කියන එක හැදෙනවා. ওই ධර්මතා 6 හැදුනා කියලා කියන්නේ ආධ්‍යාත්මික වස්තු 6 හැදුනා කියලා කියන්නේ කෙනෙක් උපන්නා කියනවා. ජාතිය කියලා කියනවා. ජාතිය කියලා කියන්නේ ජරා මරණ උපන්නා කියනවා. මේ ආධ්‍යාත්මික ආයතන 6 පහළුණා කියලා කියන්නේ ජරා මරණයන්ගේ පහළවීම, දුකේ පහළවීම. දුක නැති කරන්න බෑ, ජරා මරණ නැති කරන්න බෑ. ජාතිය මේ ආයතන 6 පහළවීම ඇතිතාක්. මේ ආයතන 6 පහළවීම නැති කරන්න බෑ. ආහාර, තණ්හා, කම්ම, අවිද්‍යාව කියන හේතු ටික ඇතිතාක්. ඒ මුල් වෙන අවිද්‍යාව, අවිද්‍යාව කියන එක මම මතක් කළා. ඇහැ ගැන නොදන්නා කමම හේතුයි. ඇහැ ගැන නොදන්නා කමම හේතුයි ඇහැ ගැන තණ්හා කරන්ට. ඇහැ ගැන නොදන්නා කමම හේතුයි ඇහැ ගැන කර්ම නිමිති ඇති කරගන්ට. ඇහැ කම නොදන්නා කමම හේතුයි ආහාර ඇති වෙන්න. යම් කිසි තැනක යම් කිසි වෙලාවක අවිද්‍යාව නැති වුණොත් පටිච්ච සම්පදාය බලන්න. අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලආයතන. මේ ආයතන ටික හැදෙන්න මුලින් අවිද්‍යා කම්ම මේ ටික පෙන්වලා තියෙනවා. එතකොට අවිද්‍යා නිරෝධ, සංඛාර නිරෝධ, සංඛාර නිරෝධ, විඥාන නිරෝධ, විඥාන නිරෝධ, නාම රූප නිරෝධ, නාම රූප නිරෝධ, සලආයතන නිරෝධ කියලා මේ ආධ්‍යාත්මික වස්තු නිරුද්ධ වෙන ධර්මතාවය පෙන්වනවා අවිද්‍යාව නිරුද්ධ වීම. එතකොට අපි කොහොමද මේ අවිද්‍යාව නැතිකරන් ඇහැ ගැන මොන වගේ නුවණක්ද අපි ඇති කරගන්න ඕනේ? ඇහැ පරිඤ්ඤය වෙන්න ඕන එකක්. ඇහැ පිරිසිඳ දකින්න ඕන එකක්. මම මතක් කළා හැම ආයතනයක් මම විස්තර කරන්න කාලෙ මදි නිසා මං මේ ඇහැ ගැන විස්තර කරන පරියායෙම්ම ක්‍රමයෙන්ම කන, දිව, නාසය, ශරීරය, මනස කියන ටික දැනගන්න. ඔක හොඳට පෙන්නනවා අභිධර්මයේ වගේ තැනක. ඇහැ අනිදර්ශනයි. ආධ්‍යාත්මිකයි අජත්තං සප්පටිගං අනිදස්සනං. ඇහැ කියන එක තමා තුල තියෙන එකක්, දකින්න බැරි එකක් තමා තුල තියෙන එකක්. නමුත් රූප ගැටෙනවා. දැන් ධර්මයේ පෙන්වන ඇහැ කියන එක දකින්න බැරි එකක් කියලා. ඒ කියන්නේ ඇහැ කියන එක හරියට තීරණය කරුවොත් ඕගොල්ලෝ කවදාවත් ඇහැ දැකලා නැති වෙන්න ඕනේ. කවදාවත් ඇහැ කියන එක දැක්කොත් හම්බුනතුන්නේ කෙලස්ිය දෙන්නේ. ඇහැ ඇහි අනිදර්ශන බව දැක්කොත් අපි කෙලස් ඇති, ඇහැ ගැන කෙලස් ඇති කරගෙන තියෙන්නේ කෙලෙසයකටයි කියන එක තේරෙයි. හොඳයි. ඕගොල්ලන්ට පුළුවන්ද දැන් ඕගොල්ලන්ට ඇහින් රූප බලන්න පුළුවන්? ඇහැට ඇහැ පේනවද? ඇහැ බලන්න පුළුවන්ද? තමන්ගේ ඇහෙන් තමන්ගේ ඇහැ බලන්න පුළුවන්ද? බෑ. එහෙනම් අතීතයේදී අපිට අපේ ඇහැට ඇහැ පෙනිලා ඇද්ද? නෑ. අනාගතයේදී පේන්නේ. හොඳට බලන්න ඇහැට පුළුවන් රූප බලන්න විතරමනේ. අපි කැඩපතක් ඉස්සරහට ගියාම කැඩපත ඉස්සරහා තියෙන රූපේ අපිට පෙනේ. මේ ආධ්‍යාත්මික රූපේ නිසා කැඩපතට වැටෙන රූපේ දැකලා මේ මගේ ඇහැ කියලා අපි නිමිත්තක් ඇති කරගෙන තියන්නේ බාහිර රූපයකින්. හොඳට බලන්න, දැන් කැඩපතට වැටෙන ඡායාව ඇහැද? කැඩපතට වැටෙන ඡායාව ඇහැද? නෑ. එහෙම නැත්නම් තව ඇහැක් දිහා බලලා මගේ ඇත් මේ වගේ කියලා අපි හිතාගෙන ඉන්නේ. අද දවසේදී ඇහැ ගැන අපි දන්නේ, ඇහැ ගැන අපිට තියෙන මනෝමය දැකීමක්. නමුත් ඇහැ කියන කේ යථා ස්වභාවය අපිට දැනගන්න සිහි කරගන්න බැරි වෙන්න ඕනේ. මම ඔකට උපමාවක් කියනවා. අවුරුදු 4ක 5ක පුංචි දරුවෙක් හිටියොත් මේ පුංචි දරුවට තියෙනවද දැනුමක්, මේ මට වකුගඩු කියලා එකක් තියෙනවා, මගේ වකුගඩු දෙක මෙන්න මෙහෙමයි, නැත්තම් මගේ වකුගඩු ද අනිත්‍යයි කියලා වකුගඩු ගැන නිමිත්තක් හෝ සටහනක් හෝ එයාට තියෙනවද? එයාගේ ලෝකේ වකුගඩු ගැන දැනුමක්වත් තියෙනවද? ඒ ගැන එයාට හිතන්න හෝ කියන්න හෝ කරන්න පුළුවන්ද? පොඩි ළමයාට වකුගඩුවක් ගැන හිතන්න කියන්න කරන්න පුළුවන්ද? බෑ. නමුත් වකුගඩුවෙන් කෙරෙන්න ඕනේ කටයුතු ටික කෙරිලා නැද්ද? කෙරිලා තියෙනවා. නමුත් ඒ ගැන නිමිති නැහැ. හැම වෙලාවෙම පුරාණ කර්මෙන් හටගත්ත ටිකේ ස්වභාවය තමයි සිතින් කින් කිරින් කරන්න බෑ. හිතන්න කියන්න කරන්න පුළුවන් නම් නව කර්ම. එතකොට ඔන්න පුංචි ළමයා මට වකුගඩුවක් තියෙන්නේ, හදවතක් තියෙන්නේ කියන එක ගැන හිතන්න දන්නෙත් නැහැ, කියන්න දන්නෙත් නැහැ, කරන්න දන්නෙත් නැහැ. රාග වශයෙන් හිතන්න දන්නෙත් නැහැ, අනිත්‍ය වශයෙන් හිතන්න දන්නෙත් නැහැ. එයාගේ ලෝකෙ හැම එකක් නැහැ, අනිමිත්තයි. අනිමිත්ත ස්වභාවයෙන් තිබිලා මං කියන එක තේරෙනවද කියලා බලන්න. එයාට නොතේරෙන නිමිති නැති තැනක පවතිමින් ජීවත් වෙන්න උදව් වෙලා තියෙනවා. මේ ඇහත් එහෙමයි. අපි කියමු මේ පුංචි ළමයා ටිකක් ලොකු වෙනකොට මිනිහක් කපන දිහා බලලා හරි, තව වීඩියෝ පටයකින් බලලා හරි, මේ තමයි වකුගඩුව, මේ වකුගඩු හරස්කඩ කියලා ඔන්න දැනුමක් නිමිත්තක් ඇති කරගන්නවා. දැන් ඔන්න එයාට දැනුමක් ඇති වෙනවා. එයා හිතාගෙන ඉන්නවා මංගව තියෙන වකුගඩුව ගැනයි මම මේ දන්නේ කියලා. නමුත් ওই දැනුම නැති කාලෙදිත් වකුගඩුව තිබුණානේ. දැන් හොඳට බලන්න, මේ දැන් එයාට වකුගඩුව කියලා යම් දැනුමක් තියෙනවනම් මේක තිබුණු වකුගඩුවද? ඒකට අදාළ දෙයක්ද? පින්වත්නි, ওই ටික තමයි නව කර්ම කියන්නේ. තියෙන වකුගඩුව අනිමිත්‍ය ස්වභාවයේ, තමන්ට නොදන්නා ස්වභාවයේ, ආධ්‍යාත්මිකවම තිබිලා තමුන් මරණයටපත් වෙනකොට ඒක නැති වෙලා යනවා. දැන් වකුගඩුව ගැන දැනුමක් තියෙනවා නම් ඒ මේ තියෙන වකුගඩුව නෙමෙයි, අලුතෙන් වකුගඩුවක් හදාගන්න තියෙන දැනුම ඔය. ඔය වගේමයි මේ ඇහැ කියන එක පුරාණ කර්මෙන් හටගත්ත මේ ඇහැේ ස්වභාවය තමයි අපිට හිතන්නවත් බැරි, කියන්නවත් බැරි නිමිති නැති තැනකයි ඇහැ තියෙන්නේ. ඒ ඇහැ ගැන කැඩපතින් බලලා හෝ තව රූපයක් දිහා බලලා හෝ මේ ඇහැයි මෙන්න මෙහෙම ඇහැයි, ඇහැ කියන්නේ මෙන්න මේකටයි කියලා අපි ගාව දැනුමක් තියෙනවා නම් අපි කියමුකෝ අපිට ඇහැ හීනෙන් පේන්න පුළුවන් නේ. හීනේ මේ ඒ පේන ඇහැ මේ ඇහැ නම් කොහොමද අපිට හීනෙන් පෙවුනේ? ඇයි මේ ඇහැ හිත ඇතුළට ගියාද? ඔන්න ඔය හීනෙන් පේන ඇහැ තමයි අපි ඇහැ කියලා හිතාගෙන මේ ඇහැ දන්නේවත් නැහැ. එතකොට කැඩපත දිහා බලලා හෝ තව ඇහක් දිහා බලලා හෝ මෙන්න මේ මේකයි ඇහැ, මේ මගේ ඇහැයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඔන්න ඔය මට්ටමේ ඇහැට තමයි කෙලෙස් ඇති කරගන්න පුළුවන්. නමුත් චක්කුම් වවත්තේති, ඇහැ පිරිසිඳ දකින්න ගියොත්, ඇහැ චක්කු කියන වස්තුව නුවණින් බලන්න ගියොත් ඕගොල්ලන්ට ඇහැ කියන එක අනිදර්ශන ධර්මයක් හැටියට දකින්න වෙනවා. මේ මං කියන අදහසක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේම දේශනා කරන දහමක්. ඇහි යථාර්ථය තමයි මොකද්ද? අනිදර්ශනයි. කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ විදිහට ඇහැ ගැන අපිට දැනුම තිබුණොත්, ඇහැ ගැන දැනුම ආවොත් තමයි අපි මේ ඇහැ අරඹිය තියෙන කෙලෙසුන්ගෙන් මිදෙන්නේ. එතකොට ආධ්‍යාත්මික වස්තු පිළිබඳ ඇති කරගන්න නුවණෙදී ඇහැ කියන එක ආධ්‍යාත්මිකයි පෙනෙන්නේ නැති අනිදර්ශන දකින්න බැරි දෙයක් ඇහැ කියන්නේ කියන එක අවබෝධ වෙන්න ඕනේ. අපි මෙහෙම කාරණාවක් බලමු. මේ පින්වතුන්ගෙන් ඇහුවොත් දැන් මේ පින්වතුන් දන්නවා ඇහත් රූපයත් දෙක ගැටිලා උපදින සිතට මොකද්ද කියන්නේ? චක්කු විඥානය කියලා නේද? ඒ වගේ කයත් පොට්ටබ්බයත් ගැටිලා උපදින හිතට කියනවා කාය විඥානය කියලා. හොඳයි, දැන් අද අපි ඇහැ කියන මේ ඇහැ ගන්න ඇල්පිනිත්තක් වගේ මොකක් හරි අරගෙන මේ ඇහැට ඇන්නොත් උපදින හිත මොකද්ද? කාය විඥානය නෙමෙයිද? කායට නෙමෙයිද දැනෙන්නේ? දැන් මෙහෙම ඇන්නොත් ඇහැ කියන එකට, එහෙනම් ඒක ඇහැ නම් කාය විඥානය උපදින්න පුළුවන්ද? මම කියන එක තේරෙනවද? දැන් අපි හිතාගෙන ඉන්නේ මේ ඇහැයි කියලානේ. ඉන්දිකට්ටක් වගේ එකක් අරගෙන ඕගොල්ලෝ ඇහැයි කියන මේ ඇහි ඕනම තැනකට අනින්න නිකන් ඇනලා බැලුවොත් වේදනාවක් එයි. දුක් වේදනාව එන්නේ කාය සම්පස්සේ නේද? කායත් පොට්ටබ්බයක් ගැටීම නිසා ඇතිවෙච්ච විඥානේ කාය විඥාන. කෝ ඇහැ? දැන් අපි හිතාගෙන ඉන්නවා මෙච්චර කල් මේ ඇහැ කියලා. දැන් මෙහෙම ඇඟිල්ල ඇවුනොත් ඇහැට දැවුනේ කායත් පොට්ටබ්බයක් නිසා කාය විඥානේ උපන්නාද? කාය විඥානේ උපන්නනේ. එහෙනම් අපි අද මේ ඇහැයි කියන ඇහැ නෙමේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇහැ කියලා. හොඳයි, අපි කණයි කියනවා නම් මේ කණයි කියන ඕනම තැනකට ඇල්පෙනිත්තක් අරගෙන ඇනලා බලන්න. අනිනකොට උපදින සිත මොකක්ද? මේ රූපෙට ඉදිකට්ටකින් ඇන්නොත් සෝත විඥානය උපදීද? නෑ. උපදින්නේ මොකද්ද? කාය විඥානය. කනට ගැටීම නිසා කාය විඥානය උපදින්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක කය නෙමේ නෙමේ. එහෙනම් කන නෙමේ, ඒක කය හිඳයි කාය විඥානය උපන්නේ නේ. එහෙනම් කෝ කන? කන කියන එක අපි හිතාගෙන ඉන්න මට්ටමේ එකක් නෙමේ කියන එකයි හොඳට තේරුම් කර ගන්න ඕනේ. දිව කියන්නකෝ. දැන් අපි හිතාගෙන ඉන්නේ දිව කියනකොට මේ රෝස පාට නිලුම් පෙත්ත වගේ මේ තියෙන එකයි අපි හිතාගෙන ඉන්නේ දිව කියලා. මේ කෙලෙසෙන් මිදෙන්න ඕනේ මේ ආධ්‍යාත්මික වස්තු සම්මර්ෂණය කරනකොට. ඇල්පිනිත්තක් අරගෙන මේ දිවේ ඕනම තැනකට අනින්න ඇන්නොත් උපදින විඥානේ මොකද්ද? කාය විඥානේ. කාය විඥානේ උපදින්න පුළුවන්ද? ඒක දිවනම්? දිවනම් උපදින්න ඕනේ යමක් ගැටුනහම ජීවහ විඥානේනේ. දැන් මේ රූපෙට ඇන්නාම දිවට ඇල්පෙනෙත් එකකින් අපිට ලුණු රස ඇඹුල් රසක් දැනෙයිද? වේදනාවක් එයිද? ඇල්පෙනෙත් එකකින් ඇන්නොත් වේදනාවක් එන්නේ. එහෙනම් ඒක කාය සම්පස්සයක් නිසා නේද? මං කියන එක තේරෙනවද? කාය සම්පස්සයක් නම් කෝ අපි කතා කරන දිව? මෙතෙන්දි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය නුවණින් දකින්න කියලා. අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති. ඇහැ සම්මර්ෂණය කරන්න කියනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන ධර්මයක් ඇහැ. කන සම්මර්ෂණය කරන්න කියනවා, වවස්ථාපනය කරන්න කියනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් කියලා. දැන් අද දවසේදී ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම පවත්වන පුළුවන් ඇහැක් කනක් දිවක් නාසයක් අපිට තියෙනවනේ නේ. එහෙනම් අපිට ආධ්‍යාත්මික වස්තු ගැන නුවණ නැහැ කියන්නේ ඒකයි. වස්තු නානත්වයේ ඥානය අපිට නැහැ. වස්තු නානත්වයේ ඥානය අපිට තිබුණොත් මේ වස්තු නරඹය තියෙන කෙලෙසි තියෙන්න බෑ. එහෙනම් අපිට ලැබෙන්න ඕනේ නුවණට කොහොමද? ඇහැ කියන එක පෙර නොතිබීම හටගත් එකක්, ඉතුරු නැතුවම නැති වෙන එකක්. පෙනෙන්න පෙර ඇහැ තිබුණත් නෙමෙයි, පෙනිලා ඉවරනට ඇහැ තියෙනවත් නෙමෙයි කියන තැන නුවණ එළඹ සිටියොත් තමයි කවදාම හරි දවසක සසරෙන් මිදෙන්නේ. වස්තුන් ගැන එබඳු නුවණක් ඕගොල්ලන්ට ඇති වෙච්ච දවසක 67ක් නුවණවලින් වස්තු නානත්වය දන්නා නුවණ පිරුණු දවසට ඒ නුවණ නිසා ඕගොල්ලෝ මේ වස්තු කෙරෙහි තියෙන තණ්හාව නැති කරලා නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් ඒ වස්තුන් කෙරෙහි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියන මෙන්න මේ නුවණ ඇති කරගත්ත නිසාමයි මේ වස්තුන්ගෙන් මිදුනේ. ඇහෙන් මිදුනේ ඇහැගෙන මෙහෙම දන්න දකින නිසාමයි. එහෙනම් මේ වස්තු ගැන නුවණ කියනකොට ඒක බුදුරජාණන් වහන්සේගේ නුවණක් හැටියට හෝ පාඩමක් හැටියට හෝ නෙමෙයි, අපි කල යුත්තක්, අපි ඇති කරගත යුත්තක් මේ නුවණ අපි කෙරෙහි ඇති කරගන්න ඕන එකක් හැටියට අපි දකින්නට ඕනේ. දැන් අද බලන්න, අද අපි දන්න විදිහට ඇහැ කියන එක අනිත්‍ය තේරෙනවද? අපි හිතන්නේ මෞකසෙන් උපදිනකොට ඇහැ ඇතුව උපන්නා, මැරෙනකොටයි ඇහැ අනිත්‍ය වෙන්නේ. එතකොට ඇහැ අනිත්‍ය වෙනකොට අපිට ඇහැ පේන්නේ නැහැ. ඇයි? අපි මැරිලානේ. නමුත් ඇහැ පරිහරණය කරමින් ඇහි අනිත්‍ය දකින්න පුළුවන්ද? අදද අපි ගන්න ක්‍රමයට දකින්න බෑනේ. දැනගන්න නම් පුළුවන්. ඇහැ අනිත්‍යයිනේ කියලා හිතයි. නමුත් අනිත්‍යයි කියලා හිතන්නේද නිත්‍ය බව තුල? ඉඳගෙන හිටියත් මට ඇහැ තියෙනවා, ඇවිද්දත් මට ඇහැ තියෙනවා, නිදාගත්තත් මට ඇහැ තියෙනවා, හිටගෙන හිටියත් මට ඇහැ තියෙනවා කියලා නිත්‍ය බව තුල ඉඳගෙන අනිත්‍යයක් කතා කරනවා අපි. අපිම රවට්ට ගන්න එක. නමුත් ආධ්‍යාත්මික වස්තු අවස්ථාපනය කරනකොට මෙනෙහි කළොත් ඕගොල්ලන්ට හතර ඉරියව්වේ පවත්වන ඇහැක් තියෙනව නෙමෙයි, සබ්බේ සංඛාරා අනිච්චා, සිළු සංස්කාරය අනිත්‍යයි කියන ධර්මතාවයේ පිළිලා ඇහැ නැවති ධර්මතාවයේද අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් හටගත් එක ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනව. ඇහැ කියන එක උපන්න නිසාමයි රූපයක් වෙන්නේ. ඇහැ නැති වෙනකොටම රූපේ නැති වෙනවා. එතකොට ඔන්න ඒ නුවණ ඇති වෙන්න ගියොත් මෙච්චර කල් දන්න ඇහෙන් ඔබට අපිට යන්න වෙයි. අන්න එතකොට තමයි ඇහැ කියනක උපාදාය රූපයක්, ආධ්‍යාත්මික එකක්, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එකක්, හැබැයි අනිදර්ශන එකක්. හොඳට බලන්න මෙන්න මේ ලක්ෂණ ටික ගැන ඕගලන්ට පුළුවන් නම් නුවණ ඇති කරගන්න ඇහැ ගැන. මම ඉස්සෙල්ලා මතක් කළා ඔය විදිහටම කන, දිව, නාසය, ශරීරය, මනස කියන ටිකේ තියෙනවා. නමුත් ඒවත් මේ පරියායම, මේ ක්‍රමයෙන්ම දකින්න එහෙම නැතුව ඒවා විතරක් ඔක්කොම විස්තර කරන්න ගියොත් මේ එකකින් හෝ විස්තර කරන්න තියෙන අවස්ථාව නැති වෙන නිසා. මොකද මෙතනදී ලෝකෙට මේ ස්වභාවය හම්බ වෙන බව මෙන්න මෙහෙම ඇත්තක් දැකලා, මේ වස්තු පිරිසිඳ දැකලා, මේ වස්තුන්ගෙන් අපිට මිදෙන්න තියෙන්නේ කියන කාරණාව දැනුවත් වීම ලෝකේ අඩුයි. ඉතින් නමුත් අවාසනාවකට අපිට එහෙම නුවණක් නාවට මේ වස්තු ගැන මේ විදිහට තීරණය කළා, මේ විදිහට බලලා මේ නුවණ ඇති කරගෙනමයි මිදෙන්න තියෙන්නේ. ඉතින් මං අවස්ථාවක් කරගත්තා ලෝකෙට මෙන්න මේ ටික පෙන්වන්න. ඇව අවස්ථාපනය කරන ඕගොල්ලෝ සම්මා දිට්ඨි ඇහැ ගැන නිවැරදි දැකීමක් ඇති කරගන්නවා නම්, වස්තු නානත්වයේ නුවණක් ඇති කරගන්නවා නම්, ඒ නුවණට ඕගලන්ට පේන්න ඕනේ කොහොමද ඇහැ කියන එක උපාදායයි. උපාදාය කියලා කියන්නේ මහ භූත, පඨවි, ආපෝ, තේජෝ, වායෝ එහෙම නෙමෙයි. ඒ නිසා පෙනෙන, ඒ නිසා විද්‍යමානයි. එතකොට ඒකද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා. ඒක ආධ්‍යාත්මික ධර්මතාවයක්. කවදාවත්ම දකින්න බෑ. ඇහැ කියන එක අපි දැකලත් නැහැ, දකින්නත් බෑ, දකින්වත් නෙමෙයි. තුන් කාලෙන් එක කාලයක දිවත් ඇහැ කියන එක අපි දන්නේ නැති තැනකට ඕගොල්ලෝ ගියොත් තමයි ඕගොල්ලෝ එහෙම මිදෙන්නේ. එතකොට ඇහි ඇත්ත ඒ තැනට දැක්කොත් තමයි අද ඇහැ ගැන දැනුමක් අපි ඇති කරගෙන තියෙනවා නම් අද ඇහැ කියලා දන්න ටිකයි අපි ගව තියෙන කෙලෙසි කියන එක අහුවේ. අපිට පුළුවන්කම තියෙනවා ඇස් දෙක වහලා අපේ ඇහැ සිහි කරන්න. හොඳට බලන්න, මේ සිහි කරපු එක මේ තියෙන ඇහැද, කනබුන ආහාරයෙන් හැදුණු ඇහැද? නෑ, ඒක මනෝමය සිද්ධිය. නමුත් මනස තුල තියෙන ඇහැට රැවටිලා අපි හිතාගින්නේ මේ ඇහැ දන්නවා කියලා. එහෙම තිබුණොත් තියෙන අවාසිය තමයි ඕකට තමයි ඇහැගෙන කම්ම සම්භූතං කියලා කියන්නේ. මගේ ඇහැ මෙන්න මෙහෙමයි කියලා ඕගොල්ලන්ට හිතන්න පුළුවන් නම් ඇහැගෙන නිමිත්තක් තියෙනවා නම් ඕක තමයි නැවත ඇහැක් හදාගන්න තියෙන නිමිත්ත. ඕක තමයි කර්මය. මරණාසන්න මොහොතේ ඔය ඇහැ සිහි කළා තමයි තණ්හාව ඇති වෙලා නැවත ඇහැක් හදාගන්න යන්නේ. ඔගොල්ලෝ අද දවසේදී ඇහැ කියන එකේ නියම අනිමිත්ත ස්වභාවය ඇති කරගත්තොත් ඇති කරගෙන තිබුණොත් මේ අපි හිතලා බොරුවක් කරනව නෙමෙයි අදද පවතින ඇත්ත. ඇහැට හැම දෙයක්ම බලන්න පුළුවන්. ඇහැට ඇහැ බලන්න බෑ. ඇහැට හැම දෙයක්ම පේනවා. ඇහැට ඇහැ පේන්නේ නැහැ. එතකොට කවදාවත් නොදන්න කවදාවත් නොදැක්ක දෙයක් අරඹයා අපිට කෙලෙස ඇති වෙන්න පුළුවන්ද? කෙලෙස ඇති වෙන්නේ නැහැ. නමුත් දැක්කේ නොපෙනෙන බව අනිදර්ශන බව නොදකිනම කමම හේතුයි. ඇහැ කියලා එකක් හදාගෙන ඒ තුල කෙලෙස් වශයෙන් හැසිරෙන්න. අපි ජීවත් වෙනවා කියන සිද්ධියම ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ධර්මතා ටික ඔක්කොම අපි මනෝමෙන් හදාගෙන ජීවත් වෙන දේවල්. මම අර ඉස්සෙල්ලා කියපු ටික ඕගොල්ලෝ තව ටිකක් හොඳට දැනගන්න. ආයතන කුසල කියලා එකක් තියෙනවා. ආයතනයන්ගේ දක්ෂ වෙනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ආයතන කුසල වෙන්න කොහොමද? ඇහත් රූපය දෙක ගැටුනොත් චක්කු විඥානය උපදිනවා කියලා එයා හොඳට දන්නවා. ඇහත් රූපය දෙක ගැටිලා කාය විඥානය උපදින්නේ නැහැ, සෝත විඥානය, ගාන විඥානය, ජීවා විඥානය, මනෝ විඥානය උපදින්නේ නැහැ කියලා දන්නවා හොඳට. ඊට පස්සේ දිවත් රසත් ගැටලා උපදින විඥානය දැනගන්න සිත සෝත විඥානය, දිවත් කන ශබ්දයන් නිසා උපදින සිත සෝත විඥානය කියලා දන්නවා. කන ශබ්දයක් ගැටිලා චක්කු විඥානය උපදින්න බෑ කියලා දන්නවා. මේ විදිහට හොඳට ආයතන ටික තීරණය කළොත් තීරණය කළාම ඊට පස්සේ ඕගොල්ලෝ අද ඇහැ කියන තැනට ඇඟිල්ලෙන් හරි ඉදිකටකින් හරි ඇනලා බලන්න. අපි මෙච්චර කාලයක් ඇහැයි කියලා කියපු ඇහැ කොතනද කියලා ඕගොල්ලන්ට හිතා ගන්නවත් බැරි වෙයි. අපි මෙහෙම ඇනලා හැම තැනකටම බැලුවොත් කාය විඥානේ උපදී. එතකොට ඕගොල්ලෝ හොඳට නුවණින් පරීක්ෂා කළොත් ඕගොල්ලන්ට තේරෙනවා කාය විඥානේ උපදිනවා නම් ඒ කය හින්දා මිසක, එහෙනම් ඒක කය මිසක ඒක ඇහැ නෙමෙයි. එහෙනම් අපි මෙච්චර කාලයක් ඇහැ කියපු තැන තියෙන්නේ කය ඇත්තටම ඇහැකෝ කියලා තේරෙයි ඕගොල්ලන්ට. ඇහැ කියන එක දකින්න යමක් පෙනෙන දර්ශන කෘත්‍යයෙන් යමක් පෙනෙන බවින්ම මැන්න යුතුය ඇහැ. පෙනෙන ගතියට කියනවා චක්කු කියලා. මෙහෙම ඇහැට පෙනෙන ගතිය දකින්නේ චක්කු කියන එකෙන්. ආකේ ඒ චක්කු ධාතු කියනකොට ඇහැ කියන එක ස්වභාවයක්, ස්වභාව අර්ථයක්. ධාතු කියලා කියන්නේ, ධාතු කියලා කියන්නේ මොකද්ද? ස්වභාවයක්, ස්වභාව අර්ථයක්. ඒක ද්‍රව්‍ය වශයෙන් එහෙම් පිටින් තියෙන අර්ථයෙන් දකින්න එපා ස්වභාවය කියන එක. අපිට මොන හරිද අකමැති ස්වභාවයක්, කැමැති ස්වභාවයක් කියලා අපි කියන්නේ. ඒ වගේ ස්වභාව අර්ථයක අන්තිමට මේ ඇහැ කියන එක ඉදිරියෙන් තියෙන රූපය දකින්නවා කියන ස්වභාව අර්ථයෙන්ම දකින්නේ නැහැ. ඇහැ උපන් එකේ ලක්ෂණය දකින්න රූපේ පෙනිලා ඇති. රූපේ පෙනුනේ කියෙන් දකින්ද ඇහැ ඉපදිලා ඇති. ඇහැ උපන්න බව දකින්න තියෙන රූපේ වෙනු ඇහැ ඇති බවට, ඇහැ උපන්න බවට තියෙන සාක්ෂිය තමයි රූපේ වෙනු බව. ඇහැ උපන්නොත් රූපයක් පෙනෙනවමයි. රූපේ නොපෙනෙනවා කියන්නේ ඇහැ නිරුද්ධයි. ඇහැ කියන කම, චක්කු කියන කම තීරණය කරන්න දර්ශන කෘත්‍යයෙන්. චක්කු කියන්නේ පෙනෙන බවට. එතකොට ඒක ඇත්තද කියන එක, මේ කියන වචනේ ඇත්තද කියන එක ඔයගලන්ට පෙනේ. අර මං කිව්වා වගේ ඉදිකටක් වගේ දෙයක් අරගෙන අද අපි ඇහැයි කියප එකට ඇනලා බැලුවොත් ඇත්තටම අපි ඇහැයි කියන එක ඇහැ නෙමෙයි කියන කාරණාව ඕගොල්ලන්ට තේරෙයි. අන්න ඒ වගේ තැනකට දැක්කහම ඕගොල්ලන්ට ඉබේම තේරෙයි ඇහැ කියන එක ඇත්තටම දකින්න බෑ. මේ පෙනෙන දර්ශනය යන පෙනෙන බව මේක බොහෝම සියුම් නුවණක්. ඒකයි මේක ඥානයක් කියන්නේ. මේ නුවණ ඇති කරගන්න අපිට තව වටපිටාවකුත් ඕනේ. සීලයක් ඕනේ, යම් චිත්ත සමතෙකුත් ඕනේ. ඒ දෙකත් එකයි මේ වත්තුනානත්ව නුවණ ඕනේ. වත්තුනානත්ව නුවණ කියනකොට නිකන් මොනහරි දැනුමක් එහෙම නෙමෙයි, සසරින්ම මිදෙනවා, කෙලසුන්ගෙම මිදෙනවා. මං කිය අනාගාම ඵලයටම පත් වෙන්න පුළුවන්. ඉතින් මේ නුවන් වල ටික හරියට අපි ඉගෙන ගත්තොත් නිවන පිළිබඳ පණිවිඩය ඔයගලන්ට හම්බ වෙන්නේ, නිවන පිළිබඳ පණිවිඩය ලැබෙන්නේ. ඒබඳු විදිහට හිතපු නිසා බුදුරජාන් වහන්සේ සර්වත්‍තතා ඥානෙටපත් වුණා. සර්වත්‍තතා ඥානෙ තෙසත්‍ය ඥානෙ කියනකොට හම්බ වෙන්නේ නිවන් පිළිබඳ නිවීමේ මග. ඉතින් අද වත්තුනානත් ඥානය ගැන කතා කළොත් බුදුරජාන් වහන්සේගේ නුවණක් ගැන නෙමෙයි, නැත්නම් තෙසත්‍ය ඥානය කියලා එකක් තියෙනවා කොහේ හරි. ඒ තියෙන තෙසත්‍ය ඥානෙ එකක් වත්තුනානත්ය නෙමෙයි, කෙනා තුල පුද්ගලයා තුල ඉගෙන ගත යුතු නුවණක් හැටියට දකින්න මේක. මම ඉගෙන ගත්තොත් මම ඉගෙන ගත්ත නිසා මේ නුවණ නිසා මම සසරෙන් මිදෙනවා, මේ නුවණ නිසා මම සසරෙන් මිදී ගන්නවා කියන තැනින් දැනගෙන දැකලා මේ නුවණ ඇති කරගන්න. එහෙම වුණොත් තමයි මේ නුවණවල ගැන ඉගෙන ගැනීම, කතා කිරීම, සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් වෙන්නේ. නැතිනම් පොතක තියෙන වස්තුනානත්වය ගැන අපි ඉගෙන ගත්තා කියලා වස්තුනානත්වය ගැන ඉගෙනගත් පුද්ගලයෙක් දිහිවේ. නමුත් පුද්ගල භාවයට දෙයක් වෙලා නැහැ. හොඳට මතක තියාගන්න, මේ වස්තුනානත්ව නුවණාවහම ඒක දැනගත්ත තව පුද්ගලයෙක් දිහිවෙන්න බෑ. මේ දැනුමින් පුද්ගල භාවය අතහැරෙන්න ඕනේ. මේ වස්තු ටික පරිහරණය කරන පුද්ගලයෙක් ඉන්නවා, මම ඉන්නවා කියන එක අතහැරිලා වස්තු ටික ගැන නුවණ එන්න ඕනේ. පුද්ගලයෙක් නිවන් දකින්න නෙමෙයි, පුද්ගල භාවය නැති බව නිවන. අන්න ඒ බවත් හොඳට තේරුම් කරගන්නට ඕනේ. තේරුම් කරගෙන මේ වස්තු ටික හොඳට තීරණය කරන්න. ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් ඇටියට හොඳට තීරණය කරන්න. ආධ්‍යාත්මික ධර්මයක් තීරණය කරන්න කියන එකෙන් කියනවා බාහිර කණ්ණාඩියෙන් ඇහැ ලැබෙන්නේ නැහැ කියන එක කියනවා. චක්කුන් අජ්ජත්තම් වවත්තේති, ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් කියලා ඕගොල්ලෝ පිරිසින් දකින්න ගියොත් කවදාවත් ඕගොල්ලන්ට මේ ඇහින් ඇහැ බලන්න බැයි නම් එහෙනම් ඉදිරියෙන් තියෙන මේ ඇහැට සාපේක්ෂව මේ තව ඇහැක් පෙන්නලා නැහැ, ඒ වර්ණ රූපයක් පෙන්නලා තියෙන්නේ. කණ්ණාඩියේ තව ඇහැක් පෙන්නලා නැහැ, වර්ණ රූපයක් ඒ පෙන්නලා තියෙන්නේ. කණ්ණාඩියේ අපි ඇහැ කියලා පෙන්නන නිමිත් ඇහැ නෙමෙයි, ඒ වර්ණ සටහනක්. ඉදිරියෙන් තියෙනවා නම් යමක් පෙන්නනවා නම් ඒ ඇහැ නෙමෙයි, වර්ණ සටහනක්. ඇහැ කියන්නේ යමක් පෙන්නන ගතියට. කණ්ණාඩියේ තියෙන ඡායාවට යමක් පෙන්නන ගම තියෙනවද? පෙන්නන කම යමක් පෙනෙන්න පුළුවන් ගතිය චක්කෝ කියන්නේ පෙනෙන ලක්ෂණ. ඒක තියෙන්න පුළුවන් ආධ්‍යාත්මිකම විතරයි. ඒ නිසා හොඳට මේ ආධ්‍යාත්මික ධර්මයන් වවත්තාපණය කරනකොට, නුවණින් බලනකොට චක්කුන් අජ්ජත්තං වවත්තේති, ඇහැ ආධ්‍යාත්මිකයි කියන කාරණාවෙන් විශාල කෙලෙසයක් දුරු කරනවා. ඒ කියන්නේ ඇහැ කියලා සිහි කළොත් ඒ ඔගොලු ධම්ම ආයතනේ. අපි කියමුකෝ කඩදාසියකින් කඩදාසියක තින්ත ටිකකින් ඇහැ ඇඳුත් මේ ඇහැද අපි දකින්නේ? ওই චිත්‍රයක් නෙමෙයිද? චිත්‍රයේ ඇහැද? ඇහැ කියන්නේ යමක් පෙනෙන ගතිය මිසක ඔය සටහන ඇහැ නෙමෙයි. ඒ කඩදාසියක ඇඳපු චිත්‍ර නෙමෙයිද මේ අපිට පේන්නේ? අපිට අපි ඇහැ කියලා හිතන හොඳයි ගහන්න මේ වෙලාවේදී මේ පේන එකේ ෆොටෝ එක ගැහුවොත් ඒක විත්ති අලවන්න බැයිද අපිට? පුළුවන්. එහෙනම් මේ දැනුත් පේන්නේ ෆොටෝ එක නෙමෙයිද? ෆොටෝ එක. ෆොටෝ එකට අපි ඇහැ කියලා රැවටිලා ඉන්නේ. අපි ඇහැ පිරිසිඳ දන්නවද? ඇහැ දකින්නවද? ඇහැ නොදන්න නිසා, ඇහැ නොදකින නිසා, ඇහැ ගැන අනවබෝධය නිසාමයි ඇහැ හදාගන්නේ සසරට ගියේ. ඔගලන්ට ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන, මනස කියන ආධ්‍යාත්මික හය විතරක් පිරිසිඳ දකින්න. ඉතුරු නූනවල ටික ඔක්කොම මේකට ඇඳිලායි මේ සසරෙම මිදෙන්න පුළුවන් වෙයි. මොකද මේ එක නුවණක් ගත්තාම සෙසු නුවණවල ටික මේකට සම්බන්ධ වෙනවා, ඉතුරු නුවණවලට උපකාර වෙනවා කියන තැනකින් මේ හැම නුවණක්ම එකට බැඳිලා තියෙන්නේ. එතකොට එක තැනකවත් අපිට හරියට නුවණක් ඇති වෙලා නැති නිසායි අපි තාම මේ සසරේ ඉන්නේ. ඒ නිසා බොහෝ මෛත්‍රී සහගතව මතක් කරන්නේ මේ තෙසත්ත්‍ය ඥානයන්ගෙන් වත්තුනානත් ඥානය අපිට ඇති කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ යම් නුවණක් ඇති කරගෙන ඒ වස්තුන්ගේ නොඇලිලා නොගැටිලා ඒ වස්තුන්ගේ මිදිලා දුකෙන් මිදුණා කියලා සිංහනාද කනා නම් ඒ නුවණ අපි තුලත් ඇති වුණොත් ඒ වස්තුන් කෙරේ නොයලිලා නොගැටි ඒ වස්තුන්ගෙන් මිදිලා දුකෙන් මිදී ගන්න අපිට පුළුවන් වෙනවා. එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ නොයලුනේ නොගැටෙන වස්තු පිළිබඳව බුදුරජාණන් වහන්සේ කලම දැක්ක නිසායි. ඇහැ කියන එක ආධ්‍යාත්මික එකක්. ඒ කියන්නේ බාහිරෙන් දකින්න බෑ, කණ්ණාඩියකින් ඇහැ දකින්න බෑ කියන එක කියනවා. තව කෙනෙක්ගේ ඇහක් දිහා බලලා ඇහැ දකින්න බෑ, ඒ බලන එක ඇහැ නෙමෙයි කියන එක කියනවා. බහැර ආයතනෙන් ඇහැ දකින්න බෑ කියන එක කියනවා. දැන් අද අපි ඇහැට පේන්නේ බාහිර රූප කියලා කියනවා. තව ටිකකින් මට පේන්නේ ඇහැ කියලා කියනවා අපි. මේ ඇහැට පේන්න පුළුවන්ද තව ඇහැ? මේ ඇහැට පේන්නේ රූපයයි කියලා කියනවනම් අපි රූපය තුල ඇහක් දකින්න නම් අපි ඇහැ ආධ්‍යාත්මය කියලා දැකලා තියනවද? නැහැ. එහෙනම් අපිට ආධ්‍යාත්මික වස්තු ගැන නුවණ තිබිලා තියෙනවද? නැහැ. නුවණ නැහැ. දැන් මෙතනින් පෙන්වුවේ ආධ්‍යාත්මික වස්තු ගැන නුවණ ඇති කරගන්න ඕනේ. නුවණ ඕනේ කියලා කියදෝ. එතකොට ආධ්‍යාත්මික වස්තු ගැන නුවණ ඇති කරගත්තොත් ඒකාන්තයෙන් අපිට හම්බ වෙනවා ඇහැ අනිදර්ශනය. ඇහැ කියන්නේ දකින්න පුළුවන් එකක් නෙමෙයි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන නුවණක් එනවා. ඒ තුලින් වෙන්නේ ඇහැ කෙරෙහි තණ්හා මාන දිටි කියන කෙලෙස්ය පවත් ගන්න බැරි වෙන එක. ඇහැ කෙරෙහි ප්‍රපංච ධර්ම ඇති කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඇහැ ඇති කරගන්න හේතු ටික නැති වුණොත් එහෙම මිදෙනවා අපි. ඒ කියන්නේ එහෙම මිදුණා කියන්නේ මොකෙන්ද මිදුනේ? ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඇස ඇවිල ගන්නාලාදි මොකකින්ද? ජාතියෙන් ඇවිල ගන්නාලාදි, ජරාවෙන් ඇවිදල ගන්නාලාදි, ව්‍යාධි මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපාසයන්ගෙන් ඇවිල ගන්නාලාදි, රාගින් ඇවිල ගන්නාලාදි, ද්වේෂෙන් ඇවිල ගන්නාලාදි, මෝහයෙන් ඇවිල ගන්නාලාදි. ආදිත්ත පරයය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙන සංයුත්ත නිකාය හොඳට කියවන්න. එතකොට එහෙනම් ඇහැ උපන්නා කියන්නේ ඇහැ තියනවා කියලා කියන්නේ මොකද්ද? මේ දුක උපන්න දුක තියනවා කියන එක. ඇහෙන් නොමිදුනොත් දුකෙන් නොමිදුනා. ඇහැ උපදවාගත්තොත් දුක උපදවාගත්තා. එහෙනම් හොඳට දකින්න ඕනේ ඇහැ කන දිව නාසය ශරීරයට කියව වස්තු කියලා. මේ වස්තු ගැන බුදුරජාන් වහන්සේ පෙන්වපු ආකාරයේ නුවණ ඕගලන්ට ඇති කරගන්න බැරි වුණොත් ඕගොල්ලෝ ඇහෙන් මිදෙන්නේ නැහැ. කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනසෙන් මිදෙන්නේ නැහැ. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනසෙන් මිදෙන්න නම් ඒ වස්තුන් ගැන ඕගලන්ට නුවණ එන්න ඕනේ. මොකද්ද? ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියන නුවණ එන්න ඕනේ. මහ භූතයන් නිසා පවතින උපාදාය රූපයක් කියන එක නුවණ එන්න ඕනේ. ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන එකක් කියන නුවණ එන්න ඕනේ. අනිදර්ශනයි, දකින්න කවදාවත් පුළුවන් කමක් නැහැ කියන නුවණ එන්න ඕනේ. අනිත්‍යං අනිත්‍යය හතර ඉරියව්වක පරිහරණය කරන හැක් එහෙම තියනවා නෙමෙයි. උපන්න දවසේ ඉඳලා මරණයෙන් අවසන් වෙන තැන දක්වා පවතින හැක් එහෙම තියනවා දකින්න බෑ. එහෙම වුණොත් මැරෙන්න අනිත්‍ය දකින්න වෙන්නේ අපිට පෙට්ටියේදී. එතකොට පේන්නේ අපි පෙට්ටියේ නෝට පේන්නේ නැහනේ. අනිත්‍ය කවදාවත් දකින්න බැරි එකක් වෙනවා. ඇයි? ඇහත් එක්කමයි අපි උපදීම. අපි ජීවත් වෙනවා කියන්නේ ඇහි පැවැත්ම. අපි මැරෙනවා කියන්නේ ඇහි නැතිවීම. එතකොට එහෙනම් ඇහි අනිත්‍ය බලන්න වෙන්නේ මරණයෙන් පස්සේ වෙන ජීවිතයකට ගිහිල්ලා වෙනවා. මොකද අද අපි හිතාගින් නැහැට. නමුත් බුදුරජාන් වහන්සේ ඇහැ කියලා පෙන්වුවේ මේ හතර ඉරියව්වක් පවත්වන අපි හිතන මට්ටමේ ඇහැකට නෙවෙයි කියන එකක්. මම මේ අද උපායක් උපමාවක් කරගන්නවා මේ නුවණ තුලින් ඕගලන්ට පෙන්වන්න, මේ ලෝකෙට පෙන්වන්න. මේ ආධ්‍යාත්මික වස්තුන් සම්මර්ෂණය කරනකොට අපි ගන්න සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා යථා භූත ස්වභාවයෙන් මේ වස්තු දකින්න ක්‍රමයක් තියෙනවා, පරයයක් තියෙනවා. ඒක මේ මගේ අදහසක් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් කියන්නේ ඇත්ත ඒක. අන්නේ ඒ විදිහට ගියොත් තමයි අපිට කවදා හරි සතර දුකෙන් මිදෙන්න පුළුවන්. එහෙම නැතුව අද අපි දන්නා මට්ටමේ ඇහැ, ඒ කියන්නේ නিত্য බව තුල අනිත්‍යයි කියලා සත්‍යයනා කළාට, ඇහැ අනිත්‍යයි කියලා හිතුවට හතර ඉරියව්වන් පවතින ඇහැ දකිමින් කවදාවත් අපි මිදෙන්නේ නැහැ. ඒ නිසා හැමෝම හොඳට මතක තියාගන්නට ඕනේ මේ බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික වස්තු වවස්ථාපනය කළා විනිශ්චය කළා නිශ්චය කළා තීරණය කළා ඇති කරගන්න ඕන නුවණක් පෙන්නවා. ඒ නුවණ ඇති කරගෙනමයි අපිට මිදෙන්න තියෙන්නේ. ඒ නුවණ ඇති කරගන්නකොට ඇති වෙන ලක්ෂණ ටික ගැනයි මම අද කෙටියෙන් මතක් කළේ. අවස්ථානුකූලව ඒ නුවණ ඒ විදිහටම આવුවොත් අපි මිදෙනවා. ඒක තර්කානුකූලව හිතලා එහි කියලා ඔළුව වනන්න නෙමෙයි, ඕනම කෙනෙකුට සහේතුක තර්කානුකූලව හිතලා බලන්න පුළුවන් කාරණා ටිකක් මම මතක් කළේ. ඒ කියන්නේ ඇහැ කියලා අද අපි කතා කරනවනම් මෙහෙම මෙහෙම පරික්ෂණ කරලා බලන්න කියන ඇහැ කොයිද කියලා. එතකොට එහෙම බලනකොට තේරෙයි අපිට ඇහැ වැරදිලා, අපිට ඇහැ පේන්නේ නැති වෙලා කියලා. මොකද ඇහැ කියලා ඇහැ නොවන දේ ගැන අපි හිතාගෙන ඉන්නකොට එහෙම දැකලා එහෙනම් ඇහැ මෙන්න මෙහෙමයි, ඇහැ බලන්න ඇත්තටම අපි උත්සාහවත් වෙලා නැහැ, ඇහැ ගැන තාම අපිට නුවණ නැහැ. එහෙනම් මෙන්න මේ ඇහැගෙන නුවණ ඇති කරගන්න අපිට තියෙනවා, ඒ සඳහා අපි උත්සාහවත් වෙන්න ඕනේ කියලා දැකලා කවුරු හරි උත්සාහවත් වෙනවනම් ඒක හරි වටිනවා. අද දවසේදී ඒ නුවණ ඔක්කොම ඇති කරගන්න මට කියලා දෙන්න කාලයක් නැහැ. මොකද තව ගොඩාක් කරුණු තියෙනවා මේකට. ආයතන පිරිසිඳ දකින්න ක්‍රම, අභිධර්මයේ ධම්මසංගිනී ප්‍රකරණේ රූප භූමිය වගේ තැනක ගත්තාම මේ ආයතන ගැන හොඳට විස්තර කරලා තියෙනවා. එතකොට මේ ආයතන ගැන නුවණ ඇති කරගෙන එයින් මිදී ගන්න, මේ ආධ්‍යාත්මික ආයතනයන්ගෙන් මිදිලා අජරාමර බව ලබන්ට මේ පින්වතුන්ට මේ කුසලයේ හේතුපනිස්සවේ වේවා කියන අදහසකුත් ඇති කරගන්න ඕනේ. ඉතින් පින්වතුනි අද දවසේදී අපි අවස්ථානුකූලව දේශනා කළේ සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන තෙසැත්තේ ඥානයන්ගෙන් 77ක් වූ ඥානයන්ගෙන් ශ්‍රාවක සාධාරණ ඥාන 67ක් තියෙනවා. ඒ 67න් 15 වෙනි ඥානය වූ වත්තු නානත්තේ පඤ්ඤා, වත්තුන්ගේ නානත්තේ දන්නා නුවණ ගැන තමයි අද මේ ඥානය ගැන තමයි අද අපි සාකච්ඡා කළේ, කතා කළේ. එතකොට ඒකත් මම ආපහු මතක් කරනවා, මේ නුවණ බුදුරජාණන් වහන්සේගේ නුවණක් ගැන හින්දා අපි ඉගෙන ගත්තා හෝ නැත්තම් පොතේ තියෙන නුවණක් ගැන ඉගෙන ගත්තා නෙමෙයි, මේ නුවණ මේ විදිහට ඇති කරගත්ත නිසායි බුදුරජාණන් වහන්සේ ගාව පහල කරගත්ත නිසායි බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයට පත් උනේ. එහෙනම් ශ්‍රාවකයට සාධාරණයි කියලා කියන්නේ ශ්‍රාවකයා තුලත් මේ නුවණ මේ විදිහට ඇති කරගත්ත නේ රහත් වෙන්නේ. ඒ හින්දා අරිහත්ත්වයට පත් වෙන්න කැමති නම්, අජරාමර වෙන්න කැමති නම්, ජරා මරණ වලට අකමැති නම්, හැම කෙනෙක්ම වස්තුන් මේ විදිහට පිරිසිඳ දැකලා වස්තු ගැන මේ නුවණ ඇති කරගෙන මේ සසරෙන් මිදී ගන්න ඕනේ. ඒ සඳහා මගේ දේශනාව යම් පමණකෝ හේතුපනිස්සය වේවා කියන අදහසක් ඇති කරගන්න ඕනේ.